ඇති වෙනකොට පුද්ගලයා අතුරුදාන් වෙනවා. දැන් උදාහරණයක් ගත්තාම මේ උපාසක තාත්තට තරහා යනවා. අර උපාසක තාත්තට ගහන්න හදනවා. ගහන්න යනකොට හිතෙනවා, "ඇයි මං ගහන්නේ? මමනකම තරහා ගියානේ. මෙච්චර මිනිස් විදියට මට අමතක වුණානේ. ඒක දැනගත්තකම සීයාවනේ. දැන් අතේ තියෙන අර ලී අල්ලානෙටම වේගය අඩු වුණා, මුරුල් වුණා. ඒ මිනිස්සේ පොළොවට දාලා hina වෙනවා කට්ටිය දිහා බලලා. "නෑ මට තරහා ගියේ නෑ, මං තරහා ගියා වගේ රඟපෑවා" කියලා එකක් කියනවා. දැන් මොකද උනේ? අර කෙනා අතුරුදාන් වුණානේ. එන සීය අඩු වෙනකොට තමන් අමතක වෙනවා තමන්ට මොනවද වෙන්නේ කියලා. ඒ පුද්ගලයා ඇවිල්ලා එයා තිරිසනෙක් වශයෙන් වැඩ කරනවා, බාලයෙක් වශයෙන් වැඩ කරනවා, පඬිතෙක් වශයෙන් වැඩ කරනවා. එහෙනම් මේ සීය ඇති වෙනකොට අර කෙනා මතු වෙන්නේ නැහැ. මාන්නේ නැති කරන්න තියෙන එකම ක්‍රමය තමයි සීය. බුදුහාමුදුරු කියනවා සතර සටිපට්ඨානයෙන් තොරව නිවන් දකින්න බෑ කියලා. එහෙනම් චිත්තානුපස්සනාව අරියට කරනවා නම් හැම වැඩක් තුළම සීයෙන් ඉන්නවා නම් කෙනා මතු වෙන්නේ නැහැ. කෙනෙක් නැත්තම් කර්මයක් රැස් වෙන්නේ නැහැ. කර්මයක් රැස් වෙන්නේ නැත්නම් භවයක් ඇති වෙන්නේ නැහැ. ඉගෙන ඉපදෙන්නේ නැහැ. සීයේ ප්‍රශ්නේ තමයි මේ තියෙන්නේ. හැම සූත්‍රයක් ගත්තාම, හැම දේශනාවක් ගත්තාම ඒ හැමතැනම සීය ගැන තමයි බුදුහාමුදුර කතා කරන්නේ. සීය තමයි මේකෙන් ගොඩ යන්න තියෙන එකම දොරටුව. නිවන් මාවත. මාන වෙලා අවුරුදු දෙකෙන් ආන්දරෝ දැනගත්ත දේවල් උප්පත්තියෙන් බෞද්ධය වෙලා අවුරුදු 40 50 60ක් වෙලා උපාසක ධම්මවල තාත්තා දැනගත්තේ නේ. එහෙම නේද? දැන්වත් අදා ගන්න. දැන්වත් අදා ගන්න. ඉතින් වෙලා තියෙන කාලේ ඇති හොඳටම.
සිහිය පවත්වන්න පුරුදු කරන්න මොනවාගේ
සිහිය පවත්වන්න පුරුදු කරන්න ගොඩාක් ක්‍රම තියෙනවා. එක පාසු ක්‍රමයක් තමයි දැන් අපි පැම්පාස් වෙනවා. පුංචි දෙයක්. ඒ පැම්පාස් වෙනකොට වතුර ඉසට වැටිලා දෙමිලා සංගිලා දිය වෙලා බලාගෙන යන බව දැනගෙන ඉන්නවා. ඒකත් එක ගැටෙන්න යන්නේ. ඇලෙන්ද යන්නේ. එතකොට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සීය පවත්තන සෑම මොහොතක් තුළම භාවනාව වැඩෙනවා. ඒ කියන්නේ භාවනාවේ තමයි. හැබැයි මීට වඩා අමුතු භාවනාවක් තියෙනවා. උපාසක මට්ටමේ අධ්‍යාපන මට්ටම් වැඩි නිසා ටිකක් ගැඹුරු එකක් නම් කියලා දෙන්නේ. උපාසක මට්ටමේ හදෙන්දලා භාවනා නොකර ඉන්න. භාවනා කරන්න එපා. භාවනා නොකර ඉන්නවා කියන එක කෙරෙහි සීයෙන් ඉන්න. ඒක කරන්න නැති එකක්. හැබැයි ඒක තුළින් ඉක්මනට ගොඩ යන්න පුළුවන්. හැබැයි ඒක ප්‍රඥා ගෝචර වෙන එකක්. දැන් හැමෝම භාවනා කරලා මේ සසරේ පුරුදු කරලා තියෙන්නේ. අපි පටිසෝත ගාමේ අනිත් පැත්ත. භාවනා කරන්නේ නැහැ. හැබැයි මම භාවනා කරන්නේ නැති භාවනා යෝගියෙක් කියන එක කෙරෙහි සීයෙන් ඉන්නවා. මම භාවනා කරන්නේ නැහැ. මම භාවනාවේ නෙමෙයි ඉන්නේ කියලා සීයෙන් ඉන්නවා. එයාගේ චතසටිපට්ඨාන සිතානුපස්සනා වැඩෙනවා. අනිත් කට්ටියට වඩා ඉක්මනට වැඩෙනවා. ඇයි අර කට්ටිය කරන්ඩ එක්කෝ වෑයම් කරනවා. එහෙම නැත්නම් පීනනවා. එක්කෝ පීනනවා නැත්නම් පාවෙනවා. ඇයි ඒගොල්ල භාවනා කියලා එකක් වඩනවා. අපි කරන්නේ වෑයමකුත් නැහැ. පීඩීමකුත් නැහැ. එන ඇලිම ගැටීම නවත්තලා කරනවා කියලා කියන්නේ ඒගොල්ලන්ට වඩා ඉක්මනට යනවා. මේක භාවනා නොකරනවයි කියන භාවනාව. මම භාවනා කරන්නේ නැහැ කියලා සීයෙන් ඉන්නවා. සතර සටිපට්ඨාන චිත්තානුපස්සනා ක්‍රමයට දිනු කරනවා. කරන කෙනෙක් නැහැ. අර පුද්ගලයා කෙලින්ම අදලා එළියට විසි කරලා භාවනා කරනවා. දැන් මාන්නේනේ ප්‍රශ්නේ තිබුණේ ඉතලත් මේ පාසක මාත්‍යානකට මට තියෙන මාන්නේ ප්‍රශ්නේ. පාසක මාත්‍යාගේ භාවනාව හොඳයි. කෙනෙක් කිදියොත් නෙමෙයි මාන්නේ ප්‍රශ්නේ. ඒකෝට එයාව දන්නෝනේ. එයාව හදන්න යනකොට 100 හයින් වෙනවා. ඒකෝට 100 හදන්න ප්‍රශ්න දෙකක්. එනිසා භාවනා කරන්න එපා. මම භාවනා කරන්නේ නැහැ. මම භාවනා කරන්නක ඉන්න කෙනෙක් කියලා එක 100න් ඉන්නවා ඒක. එතකොට කෙනක් නැහැ භාවනා ටක්කල වැඩිනවා. මේක පොතේ නැහැ නේද?
සිහිය එක්ක නුවණ සිහිය එක්ක නුවණයි දෙන්නවනේ. සති සම්පජන්න කියලා කියන මේ නුවණ
පොතේ ගොඩාක් ඒ ගැඹුරු විදිහට වචන දාලා කරුණු දාලා ඒක ඉර කරපු නිසා තමයි ගොඩාක් මාර්ගයට පැටලිලා තියෙන්නේ. බුදුහාඳුර පොත්පත් වල ලියන්න ඒ කාලේ අවසර නොදුන්නේ ඒක තමයි. නිර්වාණය ලියන්න බෑ. නිර්වාණය ලියන්න බෑ. කවුරු හරි කෙනෙක් නිර්වාණය ලියනවා නම් එයා තරම් මේ ලෝකේ මෝඩෙක් නෑ. මගේ ළඟ ඇවිල්ලා නිර්වාණය සම්බන්ධයෙන් ඔබ වහන්සේ මට පොතක් ලියලා දෙන්න කිව්වොත් මම නිවන කියලා මාතෘකාව ලියලා සුදු කොළ ටිකක් print කරලා යට දෙනවා. ඇරලා බලමු ඔක්කොම සුදු. නිවුණට පස්සේ කොහොම සිතිවිලි? අදහස් නෑ. කර්ම කියන්න බෑ විස්තරයක් නෑ. ඒක තමයි නිවන. සුදු කොළ ටික බලන් ඉන්න. මාතෘකාව තියෙන නිවන ඇරලා බලමු සුදු කොළ. පොත කියද 500යි. එක්සයිස් පොතක් තමයි දෙන්නේ යට. රූල් මොකුත් නෑ. නිවන. නිවනට කරුණ කියන්න බෑ. කවුරු හරි කෙනෙක් කරුණ කියනවා කියලා කියන යා නිවිලා නැහැ කෙනෙක් නේ. නිවන මෙච්චර විස්තර කරනවා නෑ. කොහොමද නිවන දන්නේ? නිවිච්ච කෙනා නිවන දන්න කෙනා කරුණ කියන්නේ නැහැ. බුදුහාමර කියන එක කියන්න බෑ. ඒක ස්වභාවයක්. ඒක විස්තර කරන්න වචන නෑ. ඒක තමන් අත්දැකීමෙන් ගන්න ඕන දෙයක්. සමහර පොත්ේම තියෙන දැක්කම බය එතන කිලෝ එකක් විතර බරයි. නිවන ගැන කියලා. කොහට යන්නද ඔය කියන්නේ? ඉතින් ඕවා කියවුවාම මේ උපවාස කම්මලත අතර ඔළුව අවුල් වෙනවා. ඉතින් නිවනේ මෙහෙම තියෙනවා, අරම තියෙනවා, පාරමෙද කණු විතෝලා තියෙනවා, ඒකට ලයිට් බිල් ගෙවන්නේ. ආවල් මන්ති තෝකම දින මම මෙච්චර පන්න තියෙන්නේ කොහොමද නිවනේ? නිවිච්ච කෙනාට පන්න තියෙන්න බෑනේ. නිවිච්ච කෙනාට තමයි පන්න තියෙන්නේ සෑහෙන. පැටලිලා වරද්දගෙන අපි. කියත මාන්සි නම් ගිලන් පස්සේම දෙන්න මට එපා.
බ්‍රහ්මසේ අර පෙන් පහසු වෙනකොට කිව්වේ දැනෙන දැනීම් දිහා සිහිය තියාගෙන
ඉන්න. ඒ වගේ ඇවිදිනකොට සිහියෙන් ඉන්නවා. ඒ තමන්ගේ කය සැලවෙන විදිය, පය එසවෙන විදිය, තියෙන විදිය යන විදිය කරේ සිහියෙන් ඉන්නවා.
එතන දැනීම් ගොඩකට සිහිය තියාගෙන ඉන්නා විතරයි.
ඒකනේ ක්‍රියාවට පණිවිඩයක් මොලේට යනවනේ. ඒ යන ෆ්‍රීකවන්සි එක තුල ඩේටා එකක් තියෙනවනේ. ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන තුල. මේ ඩේටා එක තුල අපේ දැනුම නවත්තනවා කි. එකතු කරනවා. එතකොට ඒක තුල තියෙන පැවැත්මයි පීඩනය අපිට දැනෙනවා. ඒක තමයි සිහිය කියලා කියන්නේ. හැබැයි ඒක ස්ථිර නැහැ. මේ ලෝකේ කිසිම දෙයක් ස්ථිර නැහැ. කිසිම ඇටම් එකක් ස්ථිර කරන්න බෑ. දැන් ආවතිතා වගේ H කියලා දෙනවා, HI කියලා, HE කියලා එක එකව ලියනවා. හැබැයි මොනම දේ ලිව්වත් ඉලෙක්ට්‍රෝන එකක් සදාකාලිකම ඉලෙක්ට්‍රෝන කියලා කාටවත් කියන්න පුළුවන් කියන්න බෑ. ඒක කාලයක් ඉලෙක්ට්‍රෝන කැරකිලා කැරකිලා භ්‍රමණ වේගය අඩුනකොට ඒක ප්‍රෝටෝන. තවත් අඩුනකොට නියුට්‍රෝන. ඒ කියන්නේ ඒක තුළ තියෙන ධාර්තාව වෙනස් වෙනවා. එතකොට වෙන ඇටම් එකක් බවට පත් වෙනවා. දෙයක් නවත්තන්නත් බෑ, නවතින්නෙත් නෑ. ඒවා ඒ විදිහටම නෑ. ඒකම කර්මය ගන්න. යුනිවර්සල් මැතමැටිෂන් කියලා කියන්නේ යුනිවර්සල් ෆෝස් එක අනුව තමයි ඔක්කොම වෙන්නේ. අපිට තියෙන බලා
ඉන්නවා.
අපි අර චිත්‍රපටයේ හෝල් එකට ගියාම රුපියල් 50 දීලා ටිකට් එක කඩනවා. ඔරාට කොල්ල ගන්නවා. බේරන්න යන්නේ නෑ. දන්නවනේ තිරේරුවත් එමු කුටි කන්න වෙනවා. එතකොට මේ ඔරා ඊට පස්සේ මේ නළුවර ගන්නවා. ඒත් සද්ද නැතුව ඉන්නවා. තිරේරුව කුටි කන්න වෙනවානේ. දැන් බලන්න කිසිම ප්‍රතිචාරයක් නැහැ නේ. ගහන්න පාගේ අත දික් කරා ඉස්සරහින් එක නැද ඔළුවට වද. කණේ පාර කන්න වෙනවා. අත් දෙක පියාන් සද්ද නැතුව බලලා ඉන්නවා. හැබැයි මේ විශ්වයේ කින නාට්‍ය වේදිකාවට නැගලා අම්මා කින චරිතය තාත්තා කින චරිතය යම් කිසි පාත්‍රයක් අරගෙන රඟපාන්න පටන් ගත්තම දැන් මොකද වෙලා තියෙන්නේ බලලා ඉන්න බෑ. ටිකට් එකක් අඩලා අපි. අපිට මේ කර්මය ගන්න එක බලාගෙන ඉන්න බෑ නේ. අපි ඔතන ගැටෙනවා. එහෙම වෙන්න බෑ, මේම වෙන්න ඕනේ. අර්ම කරන්න එපා, මේම කරන්න. දැන් අපි ඔක්කොම වෙනස් කරනවා. අර චිත්‍රපටියට යන්න දෙන්න. අපි එකක් මේක අලුත් චිත්‍රපටයක් හදනවා. බුදුහාමර කියන්නේ ඒක කරන්න එපා කියලා. හැමදේම බලාගෙන ඉන්න. මොකද වෙනස් කරන්නේ? පෙර කරපු දේවල් තමයි මේ ඔක්කොම පළ වෙලා තින්නේ. හේතු වලට අනුව තමයි මේ ඔක්කොම හැමදේම ක්‍රියාත්මක වෙන්නේ. නිින්ද ඇති වෙන්නේ ඇහැරෙන්නේ ඔක්කොම කර්මයට අනුව. ඒක අපිට පාලනය කරන්න බෑ. නිදිපැති දිලා නිදි කරවන්න එපා. නිින්ද ඇයි යන්නේ නැත්තේ? එයාට ශක්තිය අවශ්‍ය නැති නිසා. කායික ශක්තිය හොඳට තියෙන නිදි මත එන්නේ නැහැ. කායික ශක්තිය අඩු වෙනකොට විශ්ව ශක්තිය කායික ශක්තිය බවට පරිවර්තනය කරන්න, ඇඟේ තියෙන තේට්ටුව අයින් කරන්න, සෛලවල තියෙන කැඩිච්ච බිනිච්ච තැන් වලට නැවත සෛල හදන්න මෙයා නිදි කරවනවා. ඒකට හෝමෝන් ක්‍රියාත්මක කරලා හෝමෝන් වලින් සෛල වලට පණිවිඩ දෙලා ඒක ඉබේ වෙන එක. ඒව අයින් නඩත්තු කරන්න යන්නේ. නිදි ප්‍රතිවලින් නිදා ගන්නයි, ප්‍රතිපීල ඇරිලා ඉන්නයි ඒව අයින් මේවා කරන්නේ. ඒක තමයි මේ ප්‍රශ්නේ. නිවන් යන්නේ නැත්තේ ඒකමයි. කිසිම එකක් වෙනස් කරන්න එපා. පොළුපාර සාදු සාදු කියලා පිළිගන්න. මල් මාල සාදු සාදු කියලා පිළිගන්න. පොළුපාර කදනම අකුසලේ ඉවර වුණා සන්තෝෂ වෙන්න. මල් මාල ලැබුණාම කුසලේ ඉවර වුණා ඒකත් සන්තෝෂ වෙන්න. එහෙනම් මේ හැමදේම බලාගෙන ඉන්න පුළුවන් නම්, හැමදේම අනුමත කරන්න පුළුවන් නම් එයා නිවීම ඉක්මනට ලබනවා. එයා තමයි නිවන කෙනා. අනිත් කට්ටිය ඔක්කොම අවුල වුණ කට්ටිය. දරදදා පත්තු කරන කට්ටිය. නිවන කෙනා කවදාවත් දරදාන්නේ නැහැ. එයා නිවන් දැරලා බලාගෙන ඉන්නවා. පුංචි දෙයක් මේක තුළ තියෙනවා.
ඒ බලා ඉන්නත් සෑහෙන උත්සාහයක් තියෙන
නෑ. උත්සාහයක් නැතුව බලන්න ඕනේ. උත්සාහ කරනවා කියලා කියන්නේ නෑ, උමනාවෙන් බලනවා නේ. ඒක තුළ එයා තව චරිතයක් රඳපාන.
උත්සාහකේ බලන් ඉන්න අමතක වෙන එක නවත්තන්න උත්සාහයක් තියෙනවා.
හැමදේම වෙනවා කියලා ඒ දැනීම තිබුණාම ඒ උත්සාහය නැතුව මේක ඉබේ වෙනවා. හැමදේම නිකන් බලන් ඉන්න වෙනවා කියලා දැනගන්න එච්චරමයි. එතනින් යාට මුකුත් කරන්නේ නැහැ. මොකද්ද කරන්නේ? වෘතක දාන්නේ. වෘත වෙන්න නම් වෘත කළවරන්නේ. මොකද කැම්පස් දෙක. දැන් එක කල්ලාගෙන. මොනවා නිකක් පෙන්නන්නේ පෙන්න බව දැනගත්තම එතනින් ඉවරයි. ඒකේ වටිනාකම මේක ඉරාණ්ඩ කොහමද ඉරාණ්ඩ ඇත්තේ මේකේ දාය කොට කපලා තමයි ඕවකින් ගණන් නැද.
දැනීම කියන එක චිත්‍රපටියක් බලනවා වගේ මට්ටමට
එන්න ඕනේ. ආවන මේ ප්‍රශ්න එකක්වත් නැහැ. ඉක්මනට ඉදර වෙන්න පුළුවන්. කටේ නිදාගත්තනේ. ඉතින් අර උපාසකම වැතිරලා ඉන්න එකට මොනවද කියන්නේ සාමාන්‍යයෙන්? නෑ මට මන් ගන්න බා ගන්නවා කියලා තමයි කියන්නේ. වෙනම කතා කරන්නේ නැහැ. මේ සංකාවේ තේම නේද කියන්නේ? නෑ නිදාගෙන ඉන්න කෙනා පෙන්නලා මං අහනවා නිදාගෙන දෙන්නේ කියලා නෑ කියලා. ඒක මම මෙලේකට වෙන මොන හරි වටිනාද? මලන සේතර ඩික්ෂනරිය මට එහෙම එකක් හම්බුනේ නෑ. ඒක නිදා ගන්නවා කියලා තමයි කියන්නේ. ලේ ඩවුන් කියලා තමයි කියන්නේ.
ඔව් මොනේ කතා.
බුදුහාමුදුරෝ ධාරචීරියට කිව්වතු පාසක තාත්තේ ඕකමනේ. ධාරචීරිය පේනවද? පේන බව දැනගෙන 100 ඉන්න. ඇහෙනවද? එහෙමයි බාගු. ඇහෙන බව දැනගෙන 100 ඉන්න. ඇඟෙනවද? ඇඟෙන බව දැනගෙන 100 ඉන්න. මොනවද කරන්න කිව්වද? ඉතින් බුදුහාමුදුරෝ නොකරපු එකක් නේ දැන් අපි කරලා තියෙන්නේ. අපි භාවනාව කරලා. දැන් පටාචාරි භාවනා කෙරුවද? අඟුලිමාල භාවනා කෙරුවද? ඉතින් rahat උනානේ. එන අපේ ප්‍රඥාවට දැනුමට අවුෙන්නේ නැති එකක් මේකේ තියෙනවා. බොඩි සරල එකක්. 100 තුලින් කරන එකක් ඒක. අපි එකක් අලුතෙන් අදාන අත්‍යවරණ දාගෙන කොට නගනවා. භාවනාව ඉත උල උඩ ඉඳගෙන කරනවා. කවදාවත් කොට යන්න බෑ. උපාසකමල තාත්තලා මේ බාරයක් මොන හරි වුණාද ඉතගෙන ඉන්නවා කියලා. නෑ නේද? නෑ මේ බාරයක් නම් ඉතගෙන ඉන්න නැත්නම් බාරය පොකිරුව නෑ ආන්දරෝ නිසා කියලා මොනවද මට
පොරක් ඒ වාඩිලා ඉඳලා මාත්
නෑ ලංකාවේ ගොඩක් එම ඉන්නවනේ එක එකනගේ එක එක බාර පයින් එනවා කතරගමට කියලා එහෙම බාර වෙනවා. එතකොට එයාට කොච්චර සල්ලි දුන්නත් එයා යන්නේ එයා පයින්මයි යන්නේ. ඒ වගේ අර විශේෂ පොසොන් දවසේ මොනවාර බාරයක් කියලා දන්නේ නැහැ. පයින් ගිහලා බාර වුණාම ඒක ආනිසංශ ටික දේශනා කිව්වම වාහන ඕනේ නැහැ ලංකාවට. ඒක ඔක්කොම පයින්ම යනවා. කොළඹට ගිහින් බඩු ගත්තාම පයින් ගිහලා මෙච්චර ආනිසංශ හම්බෙනවා. එතකොට මේ ගාල්ලට ගිහින් බඩු මුට්ටු ගත්තාම පයින් ගිහලා මේ ආනිසංශ ලැබෙනවා කිව්වම වාහන ඕනේ නැහැ. ඔක්කොම පයින්ම යනවා.
ඔක්කොම පයින් යනවා.
ඒතර වීදන් අඩු නේ.
ඔය වීර්යය විතරනේ. වීර්යය කරන්නේ පයින්ම.
ප්‍රශ්නයක් නැහැ කියන ප්‍රශ්නේ දැන් තියෙනවා නේද යාර? දැන් ඒක යම් විසඳගෙන නැහැ නේද? දැන් කොහොම ප්‍රශ්නයක් අතු කරලා අරගෙන පටලන්න බැරිද පුළුවන්? ඒ කියන්නේ මේ ලෝකේ හැමෝටම ප්‍රශ්න තියෙනවා. නිර්වාණය සාක්ෂාත් කරනකම් සසරෙන් එතර වෙනකම් ප්‍රශ්න තියෙනවා. බුදුහාමුදුරුවෝ කියනවා අනාගාමි වෙලක් අඩුපාඩු තියෙනවා කියලා. ඒ කියන්නේ එතන වෙනකම් තියෙනවායි කියලා කියන්නේ අනාගාමි ඵලයේ ඉන්න කෙනා අරහත් මාර්ගය යන කෙනෙක්. රාත් මාර්ගේ යන කෙනාට ප්‍රශ්න තියෙනවා නේද? ඉතින් අපිට ඉතින් මොකදම නැති මොකද පන්න නැහැ කියන්නේ. ඒ නිසා නැත්තම් අපි ඉතින් සන්තෝෂෙන් ඉන්න නැත්තම් ඒකනේ හොඳත් අපිට නේද? ඒවා ඒ ප්‍රඥාව දිනු වෙනකොට ඒ ප්‍රශ්න තේරෙනවා. ඇත්ත තමයි මෙතනත් එකක් තිබිලා තියෙනවා. මෙතනත් එකක් තිබෙයිම තේරෙනවා. ඒකට ඒ වදාගෙන කියන්න හරි යනවා.
ඒක ආවද මේ වෙන්න බැරි දැන්. ප්‍රශ්න නැහැ කියන්නේ නියම අවබෝධ වුණා කියන්නේ.
මන්ද මානසික කෙනෙක් ළඟට ගියාම යාට කිසිම ප්‍රශ්නයක් නැහැ. වතුර වලින් වතුර බොනවා, කුණු ගොඩ වලින් අවුල්ලා කන යාට කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් එයා රාත් වෙලා නිවන් දැකලා ප්‍රශ්නයක් නැහැ යාට කිසිම ප්‍රශ්නයක් නැහැ. අම්මා ඉන්නවද, තාත්තා ඉන්නවද, අම්මා කෑවද ඒක අපත යන්නේ. යාට ඔළුව හොඳ නැහැ. යා දැන් නිවන් දැකලාද? එහෙම කට්ටි මහාන කරන්ගත් එපා කියනවා බුදුහාමුදුරුවෝ. ඒ කියන්නේ යාට නිවන් ලැබෙන්නේ නැහැ කියන එක නේ. ඒ කියන්නේ මේක අපි හිතන තරම් මාර්ගයක් නෙමෙයි. මේක පුංචි එකක්. මේක ගැඹුරු නැති මේක පටලලා. ටීකා ටිප්පණි ලියලා අටුවා ලියලා මේක සම්පූර්ණ පටලලා තියෙනවා. බුදුහාමුදුරුවෝ ගොඩාක් සරල එකක් කියලා රාතුන්ට ප්‍රශ්න නැහැ. ප්‍රශ්න නැති කෙනා රාත් කියලා තීරණයකට එන්න බෑ උපසක තාත්තේ. දැන්
අපිට තියෙනවා ප්‍රශ්න.
ඔව් දැන් වක්කඩේ ඔව් වක්කඩේ තියෙනවනේ.
වක්කඩේ කල්යාණ මිත්‍රේ ඔබ වහන්සේ වගේ මෙතෙක් කල් ලැබුණු නොලැබිච්ච නිසා ඒක අපිට ප්‍රශ්න.
ඒක කල්යාණ මිත්‍රේ කඳුනල දුන්නානේ. උපසක තාත්තලාට කල්යාණ මිත්‍රේ කම්බුණා. අම්බුණා. බොරු කියන්න එපා.
අම්මුණ
වැඩ ගත්තේ නැහැ.
හැබැයි ඒක මෙහෙමයි. තීරු පැවිද්දු ලක්දි කොටසක්.
නෑ නෑ පැවිද්දෙක්ම යම්ුණේ. පැවිද්ද උපාසක තාත්තලත් එක්ක සෑහෙන කාලයක් හිටියා මේ. හොඳට බණ දන්න උපාසක තාත්තලා වැඩ ගත්තේ නැහැ. උපාසක තාත්තලාගේ අඹුව.
වැඩ ගත්තේ.
අවන් කොහොමද වැඩ ගත්තේ නැහැ. දන්නේ ඒ ආම්ලෝ කවුද කියලා. ගෞතම බුදුහාමුදුරුවෝ. මට වඩා බණ දන්න මේ මාර්ගයේ තනියම ඔයාවත් උත්තමේ. මෙච්චර කාලේ බුද්ධ පූජා තියෙද්දී වැන්දේ නැද්ද? ත්‍රිපිටකේ පෙරලා පෙරලා බැලුවේ නැද්ද? ඉතින් ඊට වඩා මොනවද බලන්න? මම කිව්වත් මම කියන්නේ ගෞතම බුදුහාමරගේ බා. මේක මම හොයාගත්ත එකක් නෙමෙයි. ඊට වඩා කල්යාණ මිත්‍රේ කොයි දෙන්නේ මේ ලෝකේ? රාසින්වත් පවුන කරපු කල්යාණ මිත්‍රේ. කල්යාණ මිත්‍රේ හම්බෙලා නැහැ කියලා කියන්න එපා. මම තේරුම් ගත්තේ පස්සේ මට කල්යාණ මිත්‍ර හම්බෙලා. කවුරුත් මට හම්බුනේ නැහැ. මේක ඉබේ වැටුනේ නැහැ. ඉබේ වැටෙයිලා නැහැ. කල්‍යාණ මිත්‍රයා තමයි මට තේරුම් කරලා දුන්නේ. ගෞතම බුදුහාමුදුරුවෝ මේක හොයාගෙන මේ ලෝකෙට මේක නිර්වචනය කිරුවේ නැත්නම් විස්තර කිරුවේ නැත්නම් එහෙම එකක් තියෙනවා කියලා අපි දන්නේ නැහැ නේ. අන්ත දෙකක් තියෙන බව අපි දන්නේ නැහැ. මේක දුකක් මේ විදිහේ කියලා අපි දන්නේ නැහැ. ඉපදීමක් තියෙන බව අපි දන්නේ නැහැ. අපිට කවුරුත් ඒවා කියලා දුන්නේ නැහැ. ගෞතම බුදුහාමුදුරුවෝ හොයාගත්තේ. ඉපදෙනවා, වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා මේක ප්‍රශ්නයක්. මේක නවත්තන්න මේ ක්‍රමේ කරන්න. බුදුහාමුදුරුවෝ තමයි කිව්වේ කල්යාණ මිත්‍රයා. ඒක උපාසක තාත්තාට කිව්වා මේ ඔක්කොමද කිව්වා. ඒක ලියලා තිනවා. කල්‍යාණ මිත්‍රයා සතපාකට ගණන් ගත්තේ නැහැ. වැඩ ගත්තේ නැහැ. ආශ්‍රය කෙරුවේ නැහැ. අපේ වැරද්ද පාසක තාත්තේ. උත්තර බරපතල වැඩිද නැහැ නේද?
නෑ නෑ. එහෙම නැතිව මෙල්ල කරන්නේ
සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දානවලට වඩා ධර්ම දානයේ උතුම් කියලා. සබ්බ දානං ධම්ම දානං විනාති. අපි බෞද්ධ වශයෙන් වරදගත් විශේෂ තැනක් මේක. ධර්ම දානේ කියලා කිව්වම අපි දන්නවා පොත්පත් මුද්‍රණය කරලා යම් යම් පත්‍රිකා මුද්‍රණය කරලා බෙදුවාම එහෙම නැත්නම් පොත්පත් මිලට අරගෙන ඒවා පූජා කෙරුවාම ධර්ම දානයි කියලා. ඒක ධර්ම දානෙ වෙන්නේ නැහැ. ආම්දුරණම වඩම්මාගෙන ඇවිල්ලා පාදෝණය කරලා වඩාගෙන දෝලා ධර්මය දේශනා කරන්න අවශ්‍ය කටයුතු කරලා දුන්නාම ඒක ධර්ම දානයි. ඒකත් ධර්ම දානෙ නෙමෙයි. ඒව එකක්වත් ධර්ම දානෙ නෙමෙයි. අපි රැවටිලා තථාගතයන් වහන්සේ ළඟට විනයදර වලින් අග්‍ර ශ්‍රාවක අපේ උපාලි තෙරුන් වහන්සේ වැඩම කරලා ආනවා. භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අමතනම සද්ධර්මයේ ධර්මයේ කියලා කියන මොකද මේ ධර්මය? එතකොට භාග්‍යවතුන් වහන්සේ කියනවා උපාලි අපි යම් කිසි දයක් පුරුදු කරනවා. යම් කිසි දයක් පුරුදු කරලා ඒ පුරුදු කරපු දේ තුළ නිවීමක් ඇති වෙනවා. ඒ නිවීමක් ඇති වෙච්ච නිවිච්ච රාතා ඉන්නවනේ. මම මේ මේක පුරුදු කරුවා, මම නිවුණා, ඔගොල්ලෝ මේක කරලා නිවෙන්න. ඒක කියනවා. අන්න ඒ කියන ටිකල තමයි ධර්මය කියලා කියන්නේ. දැන් කවුද මේ එකක් දීලා තින්නේ ධර්ම දානේ? අපි පුරුදු කරපු එකක්ද දීලා නැහැ. රේරුකාණී ආන්දරෝ ලියපු ටික මේ සල්ලි වලට අරගෙන යන තැනම බෙදනවා. ඒක කොහොම ධර්ම දානේ වෙන්නේ? ගෞතම බුදුහාමුදුරෝ හොයාගත්ත දේ කියපු දේ පොත්පත් වලින් ත්‍රිපිටක වලින් අරගෙන ගිහලා ධර්ම දානේ දෙනවා. එහෙම ධර්ම දානි වෙන්නේ ඒක බුදුහාමුදුරෝ හොයාගත්ත ධර්මය. අපි හොයාගත්ත ධර්මය කොයි? බුදුහාමුදුරෝ කිව්වා අපි දන්න බුදුහාමුදුරෝ කරලා ඒ අවබෝධය ලබලා නිවිලා උනාට ඒක ධර්ම දානි. බුදුහාමුදුරන්ට හරි. අපට ඒක ධර්ම දානි වෙන්න බෑ. අපි පොත් සාප්පුවක වැඩ කරන සාමාන්‍ය කම්කරුවෙක්. අර පොත් ටික අරගෙන ලැබෙන ඔච්චරමයි. එතන විශේෂ දෙයක් නෑ. එහෙනම් ධර්ම දානි කියලා කියන්නේ අපි ඉස්සල්ලාම එකක් කරන්න ඕනේ. ඒ කරන දේ තුලින් නිවෙන්න ඕනේ. ඒ නිවිච්ච දේ තව කෙනෙකුට කියන්න ඕනේ. ඒකට තමයි බුදුහාමුදුරුවෝ ධම්ම දානං කියලා කියන්නේ. සබ්බ දානං ධම්ම දානං විනාති කියනකොට මේ වචනය තුළ විශාල ගැඹුරු දෙයක් තියෙනවා. සබ්බ කියන වචනය තුළින් සියලු කියන තේරුම තමයි එතන කියන්නේ. සබ්බ දානං සියලුම දානං. දැන් සබ්බ දානං කියනකොටම ඒක තුළ දැන් ධර්ම දානේ නැද්ද? තියෙනවනේ. හැම දානයක්ම කියලා කියනකොට ඒක තුල පිරිකර දාන, පූජා දාන, ගිලම්පස දාන ඔක්කොම ඇවිල්ලානේ. බේසජ්ජ වලට වෙනම කියන්න ඕනේ නැහැ නේ. එතකොට බුදුහාඳුර සබ්බ දානං කියලා කියලා නැවත වෙනම එකක් වෙනවා ධම්ම දාන. අයි මේ වාක්‍ය දෙකක් කිව්වේ. දැන් මේක ප්‍රශ්නය. බුදුහාඳුර එකම වාක්‍ය කියලා ඒක තුළ ධර්ම දානිය තියෙද්දි මේක වෙනම එළියට අදලා වෙනම එකක් කිව්වේ ඇයි? මේක ප්‍රශ්නය. එහෙනම් සබ්බ දානං කියනකොට බුදුහාඳුර දේශනා කරන්නේ මේක අපි ආමිසය තුලින් කරන දානම්. ධම්ම දානම් කියලා බුදුහාඳුර වෙනම කඩලකන්නේ ලෝකෝත්තර ධර්මයේ දානයක් කියලා එකක් තියෙනවා. ලෞකිකයි ලෝකෝත්තර දෙක එකට කියන්න බෑනේ. ඒ නිසා බුදුහාඳුර ලෝකෝත්තර ලෞකික කියන දෙක දෙකට කඩනවා. ඒක තමයි සබ්බ දානම් කියලා වෙනම කොටසකුත් ධම්ම දානම් කියලා වෙනම කොටසකුත් බුදුහාඳුර දේශනා කරන්නේ. එහෙනම් සබ්බ දානම් ධම්ම දානම් ජිනාති. මෙතන තවත් දෙයක් බුදුහාඳුර දේශනා කරනවා. සියලුම දාන ධර්ම දාණය පරදනවයි කියලා. පරදන්නේ කාටද මොනවටද? දැන් ප්‍රශ්නය. එහෙනම් මේ හැම දෙයක් තුළම තථාගතයන් වහන්සේගේ වචනවල මා ගැඹුරු දාර්ශනික අර්ථයක් තියෙනවා. එහෙනම් දාණය දෙනකොට ඒ දාණය දෙන්න දෙන්න අනිත් දාන පරදිනවා. දැන් බලන්න උපාසක තාත්තා දානයක් දෙනවා. මොකද්ද දෙන දාණය? ආම්බුරන්ට සාංගික දානයක් පූජා කරනවා. සාංගික දාණයට පස්සේ කප්රුක් දානයක් දෙනවා. ඒක ලක්ෂ දෙකක් විතර වියදම්. අර දාණය 10000ක් විතර වියදම්. දැන් කප්රුක් දාණය විශාල දාණයක්. රෝම්බැලි සය මා සම්පූර්ණ මේකෙන් ගෙතුවා පෙරෙව්වා විතර විශාල දෙයක් විතරකට. දැන් කලින් දීපු සාංගික දාණයට මොකද උනේ? ඒක පරදුනා. ඇයි අරකට වඩා මේක හොඳයිනේ? ඊට පස්සේ ආරංචිය කරන ආවර්තන මාර්ගඵලලාභි ස්වාමීන් වහන්සේලා ඉන්නවා වාගේ. එන මාර්ගඵල ස්වාමීන් වහන්සේ කෙනෙකුට දානයක් දුන්නාම විශාලානි සංසය කියලා එතරම් බත් පහන්සලක් පතාවන කියලා දන් දෙනවා. දැන් කප්රුක් දානිය උලඟට ගියා. එහෙනම් මේ සෑම දානයක්ම තවත් දානයක් එනකොට ඒ දානේ පරදිනවා. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියනකොට මේ එක දානයක්වත් නියම මට්ටමකින් පවතින්නේ නැහැ. සදාකාලික නැහැ. ස්ථිර නැහැ. එහෙනම් මේ දාන හැම එකක් තුළම පැවැත්මක් තියෙන බව බුදුහාමුදුරුවෝ නොකිය කියනවා. දිනනවා කියලා කියන්නේම මේක මෙයා පරදනවා කියන එක නේ. එහෙනම් නැවත මෙයාව තව කෙනෙක් පරදන. එහෙනම් මෙතන පැවැත්මක් ගැන බුදුහාමුදුරුවෝ කතා කරන්නේ. එහෙනම් දන් දෙන්න කියනවද නොදෙන්න කියනවද? මෙතන නොදෙන්න කියලා කියලත් නැහැ. දෙන්න කියලා කියලා නැහැ. අපි රට පටලගෙන දාන දෙනවා. බුදුහාමුදුරුවෝ කිව්වනේ සබ්බ දානං ධම්ම දානං කියලා දෙන්න දන් දෙනවා. සබ්බ දාන ධම්ම දාන ජිනාති තමයි සියලුම දාන ධර්ම දාණයෙන් පෙරදෙනවා කියලා. හැබැයි දෙන්න කියලා දෙන කිව්වද? දෙන්න කියලා වචනයක් කියලා නැහැ. අපිනේ දෙන්නේ. අපිට තේරිලා නැහැ. එහෙනම් බුදුහාඳුරෝ දේශනා කරනවා සෑම දානයකම ධර්ම දානයක් එකතු වෙනකොට ඒ දාණය පරදිනවා. හැබැයි බැරි වෙලාවත් ඒ සෑම දානෙම අත්තරින්ද පුළුවන් වුණොත් දැන් පරදින දානයක් තියෙනවද? දැන් දානයක් දෙන නිසානේ පරදින්නේ. හැම දානයක්ම දෙනකොට ඊළඟ දානේ ඊට වඩා ශ්‍රේෂ්ඨ වෙනකොට ඒකට ගොඩාක් ඇලෙනකොට ගැටෙනකොට අර කලින් දානේ ආනිසංස අඩු වෙලා ගැටිලා ඒක අමතකලා යනවා. හැබැයි දැන් දන් දුන්නේ නැත්තම් පරදින්නේ මොන දානේද? පරදින්න එකක් නැහැ. එහෙනම් බුදුහාමුදුරුවෝ දන් දෙන්න එපා කියලාද කියන්නේ නැහැ. දන් දෙන්න කියලා කියන්නේ ලෝකෝත්තර මට්ටමේ දෙන්න කියලා කියන්නේ. මේ දාණය අපට කවදාවත් තේරුම් ගන්න බැරි දාණයක්. දානං කියලා කියන්නේ මොකද්ද? දානිය කියලා කියන්නේ දෙනවා කියන එකනේ. දෙන්නේ මොනවද? දැන් ඉතල ඒක තේරුම් ගන්න එපාය. දානය කියලා කියන්නේ දෙනවා නම් දෙන්නේ මොනවද? කුසලයේ. අකුසලයේ දෙන්න බෑනේ. මට පොළුපාරක් හම්බුණා ඒ කරංගල උපාසක තාත්තට පූජා කරන්න පුළුවන්ද? උපාසක තාත්තා ඒක පිළිගන්නේ නැහැනේ. මට කණේ පාරක් හම්බුණා. උපාසකම්ම කෙනෙකුට කණේ පාර පූජා කරාම එයා පිළිගන්නේ නැහැ. එහෙනම් අකුසලේ මිනිස්සු දානයක් වශයෙන් පිළිගන්නේ නැහැ. කුසලේ ගන්නවා. ටොපි පැකට් එකක්, චොකලට් එකක්, කෙසෙල් ගෙඩි අන්න ඒවා පිළිගන්නවා. එහෙනම් මේ දානය කියලා කියනකොට විශේෂ මිනිස්සු මොනවද පිළිගන්නේ? කුසලේ පිළිගන්නේ. එහෙනම් මේ කුසලේ නේද දැන් අපි දෙන්නේ? කුසලේ දෙනකොට ඒ කුසලය අත්තරිනකොට ඒ කුසලය පරදිනවා කියලා කියන තව එකක් ඇති වෙනවා කියන එකනේ. එහෙනම් ලෝභයෙන් දන් දුන්නාම ඒ දාණය අනිත් දාණය පරදිනවා. එහෙනම් කොහොමද දෙන්න කියන්නේ බුදුහාමුදුරුවෝ? බලාපොරොත්තු රහිතව දෙන්න. මේ කර්මය තමයි කුසලයේ බාටපත් වෙන්නේ. දැන් කුසල කර්ම කියලා කියනවා, අකුසල කර්ම කියලා කියනවා. දැන් අපට ගෙවල් හම්බුණා, ඉඩම් හම්බුණා, දානමාන හම්බුණා, බඩමුට්ටු හම්බුණා, මිල මුදල් හම්බුණා. මේ ඔක්කොම මොනවාද? කර්මනේ. කුසල කර්ම. දැන් මේ කුසල කර්මෙන් අපි දෙන්නේ ඉඩම් පූජා කරනවා, දානමාන. හැබැයි ඉඩමේ වැටට ගාගෙන අපි ඔළුව කරන ඒක පූජා කරන්නේ නැහැ. ඒක අපි තනියෙන් බිඳ ගන්න අය අකුසලේ. හැබැයි ඊටම කොමල් නරුවෙන් දෙන්නනේ. ඒක පන්සලට පූජා කරන. එහෙනම් මේ කුසලේ දෙනවයි කියලා කියන්නේ කුසලේ ඉවර කරන්න ඕනේද නැද්ද? දන් දෙන්නේ කුසලේ ඉවර කරන්නනේ. එහෙනම් මිනිස්සෙක් දානයක් දෙනකොට කුසලේ ඉවර කරන්නේ නැත්තම් එයා කර්මය ඉවර කිරීමේ චේතනාව නැතුව කර්මය නැවත නැවත රැස් කරනවා නම් ගොඩ ගන්නවා නම් එයාගේ දානය කලින් දීපු දානය පරද්දනවා. ඇයි අර දානෙට වඩා මේ දානේ කුසලේ වැඩි? ඊළඟ දානේ මේකට වඩා කුසලේ වැඩි. ඒ කියන්නේ කර්ම එකතු කරන්ඩ මෙතන රුපියල් 10ක් වෙනවා. තව රුපියලක් හම්බුනාම දැන් 11යිනේ. තව රුපියලක් හම්බුනාම මේ රුපියලේ වටිනාකම කීයද? රුපියල් 12යි. ඇයි 11ක් මෙතන තියෙන නිසා ඒ එකකින් එකතු නම් 12 වෙනවා. එහෙනම් මේ රුපියල් වටිනාකම රුපියල් 12ක වටිනාකමක්. නැවත රුපියලක් හම්බුනාම මේක 13ක වටිනාකමක්. එහෙනම් දැන් කලින් තිබිච්ච 11 පෙරදුනාද නැද්ද මේ රුපියලට? පෙරදුනා. එහෙනම් මේක තමයි මේකේ තියෙන සමීකරණය. එහෙනම් අපි දාන දෙනකොට ඒ දාන හැම එකක්ම නැවත ගැනීමේ චේතනාවක්. දරුවගේ විභාග පාස් වෙන්න ඕනේ. කිරියත්තට හරි අමාරුයි. එයා සනීප වෙන්න. වයස කීයද? 118යිනේ. පරමායුෂ 120යි. එතකොට දැන් 118 ඇවිල්ලා කියන දීර්ඝායුෂ ලැබේවයි කියලා බුද්ධ පූජාව. දැන් බුදුහාමුදුරන්ට පුළුවන් දැන් ආයුෂ දෙන්න. අග්ගිස්සට කියලා වැටුර ඉන්න මනුස්සයට ආයුෂ ඉන්නලා බුද්ධ පූජාව. බුදුහාමුදුරෝ අසරණ වෙලා 20 25 ඉල්ලුවා නම් මොනාරි එකක් කරන්න ඕන. මේක 118ට ගිහිල්ලා ඉන්නකොට මේ දීර්ඝායුෂ ඉන්න. ඉතින් පස්සේ අඬ ගාලා ඇයි දීර්ඝායුෂ ලියන්නේ? දැන් කෙලිය අතර කතා කරන්න බෑනේ. හරි කතා කරත් එතකොට දැන් ඇවිදින්නත් පුළුවන්. ඇයි ඇවිදින්නේ? උසාවියට අරගෙනලා අර ඉඩම ලියව ගන්න එපායි. දැන් පුද්ගලික චේතනාවක්, ලෝභයක්, ద్వේෂයක්, මෝහයක් ඇති වෙලා දැන් දානයක් දෙනවා. විශාල සාංගික දාන කෙලිය අත සානීප වෙන්න ඕනේ. ඇයි අර ඉඩම ලක්ෂ 20ක් වටිනවනේ ඒක ලියව ගන්න. දැන් මේ දාණය දුන්නාම අර දාණය අර කලින් දාණය පරදනවද නැද්ද? පරදනවා. ඇයි මේ බලාපොරොත්තුත් එක්ක දෙනකොට බලාපොරොත්තුත් එක්ක ගොඩාක් දේවල් ලබා ගැනීමේ චේතනාවෙන් දෙනකොට මේ දාන එකක්වත් නිවනට හදාළ වෙන්නේ නැහැ. සංසාර දුකෙන් එතර වෙන්න අදාළ වෙන්නේ නැහැ. හැම දුකක්ම අපට වැඩි වෙන්න, පොළි වෙන්න තමයි මේ හේතුවක් වෙන්නේ. එන සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා කිව්වම අපි යම් කිසි දානයක් දෙනකොට ඒ දානය තුලින් කර්ම ඉවර වෙන්න ඕනේ. කලින් මට කර්මයක් තිබුණා ගොඩාක් වී යම් වෙනවා. කොච්චර බුසල් 100ක් හම් වෙනවා කන් එකට. ඒක මගේ කර්මය. ඒ කර්මය උයලා දුගී දුප්පත් ඉගන්නන්ට දාන දෙනවා. පන්සලට දාන දෙනවා. බුද්ධ පූජාවට දානය අරිනවා. දැන් මොකද වෙන්නේ? කර්ම ඉවර වෙනවා. ඇයි අර ඉගන්න ආවිල අපිට නැවත උත්සව වලට ආරාධනා කරන්නේ? අපිට බත් දෙන්නේ. ඇයි ඒගොල්ලන්ට කන්න බොන්න දෙයක් නැහැ. එහෙනම් නැවත දෙන්න බැරි කෙනෙකුට දෙනවා. දුන්න ගම අර කර්ම ඉවරයි. නැවත ලැබෙන්නේ නැහැ. එහෙනම් මේ කර්මය ඉවර කරන්න නෙමෙයි දන් දෙන්නේ, කර්මය වැඩි කරන්න. දිව්‍ය ලෝකේ සක්‍ර දෙවෙන්දර වුණා නම් ගොඩක් සන්තෝෂයි කියලා ඕම ඊන්නයක් මවල දානයක් දෙනවා. අපේ දරුවා විභාගයක් ලැබුණා කොහමරි ඒ විභාගේ ලැබුවා තමයි රස්සාවම් වෙන්නේ. දානයක් දෙනවා. එනං සබ්බදානං ධම්මදානං ජිනාති කියලා කිව්වම සෑම දානයක්ම තවත් දානයක් පරද්දන්නේ අපේ ලෞකික මට්ටමේ භෞතික මට්ටමේ දන් දුන්නාම. ලෝකෝත්තර මට්ටමේ දන් දෙනවායි කියලා කියන්නේ පින්වතුනි අපි මේ සංසාරයේ යමක් දෙනකොට කර්මය ඉවර කිරීමේ චේතනාවෙන් දන් දෙන්න ඕනේ. අපේ කුසල් අකුසල් දෙකම ඉවර වුණොත් මේ සංසාරයේ ගෙතර වෙන අරහත් ඵලයටපත් වෙන්න පුළුවන්. එතකොටනේ කුසල් අකුසල් තියනවා කියන බව තියෙනවා. තවන් දුක තියෙනවා, සතුට තියෙනවා. එනං එයාට ඊතර වීමක් නැහැ. එහෙනම් මේ සැපය දුකය ඉවර කරන්න ඕනේ. ඒකට තමයි දන් දෙන්නේ. එදා මට මේක තිබුණා අද නැහැ. ඒක පූජා කරුවානේ. ඒක මට ඕනේ නැහැ. ඒක නැතුව මට ඉන්න පුළුවන්. සෙරප්පු නැහැ. සෙරප්පු දෙක මම දන් දුන්නා. සෙරප්පු ඕනේ නැහැ. ඇයි යටිපතුලේ හොඳ ලස්සන අන් දෙකක් තියෙනවා. මාත සමක් තියෙනවා. කටු ඇනෙන්නේ නැහැ, ගල් ඇනෙන්නේ නැහැ. සෙරප්පුට වඩා ඒක හොඳයි. ගෙවෙන්නේ නැහැ ඒක. ජීවිත කාලෙටම හොඳ සෙරප්පු දෙකක් ඒක ස්වභාවයෙන් සිඳීලා තියෙනවා. හිත හදා ගන්නවා. ඒක නැවත පටන් නැහැ. එනම් මේ කර්ම ලැබෙනවා. ඒ කර්ම වලට සැපේ දුක ලැබෙන දෙකම අපි නැවත අම්බෙන් නැති විදිහට ඉවර කරනවා. මේක තමයි සැබෑම දාණය. මේ දාණය දෙන්නේ නැතුව බලාපොරොත්තුත් එක්ක කිරියම්මට පින් සිද්ධ වේවා, කිරියත්තට පින් සිද්ධ වේවා, ඉන කාලයක් කෙරුවේ දුකමයි, කිරියත්තා ඉන තරමක්ම අපට දුන්නේ කරදර පෙරේතෙක් වෙලා හරි ආවොත් එනම් පින් ටික අරගෙන දිව්‍ය ලෝකේ යන ආයෙන්න එපා මේ පැත්ත පළාතේ. ඕම චේතනාවනුත් දන් දෙනවා මිනිස්සු. ඇයි බැරි වෙලාවත් මෙතන ආවොත් කොප්ප පෙරලනවා, කොස්ස පෙරලනවා, දොරවල් ජනේල් ඔල්ලනවා, ඕම නම කරදරයිනේ. එහෙනම් යාව දිව්‍ය ලෝකෙට තුසිතට යාමට තල්ලු කරාම අවුරුදු 1000 ගණන් ඉන්නේ නැහැ. අපිට ඕන තරම් මේක කාලා බිලා ඒ චේතනාවම දන් දෙනවා. මේ ඇතුලේ චේතනාව අර්ථ. හැබැයි කිරියත්තට පින් ටිකක් ලැබෙන්න ඕනේ නේ. දන්නවා දැන් ඊයේ කෝප්ප දෙකක් විතර කුස්සිය වැටුණා. කිරියත්ත දැන් ඇතුලේ සෙටල් වෙලා. දැන් කොයි හරි කාමරයක පදිංචි වෙනවා. ඊට පස්සේ කරන් බිල් වතුර බිල් අපට ගෙවන්න වෙයි. ප්‍රශ්නේ දුර දිගේ යන්න කලින් රුපියල් 10000ක් විතර වීදම් කරලා දානයක් දෙනවා. ඒ කියන්නේ එයාට යාපත් වෙන්න නිවන් දන්නේ නැහැ. එයාව ගෙදරින් පන්න ගන්න. දිව්‍ය ලෝකෙට තල්ලු කරලා තායි එන්නේ නැහැ. ඕක තමයි චේතනාව. එහෙනම් අපි දන් දෙන හැම අවස්ථාවකම අපේ දානවල යටි අරමුණ වෙනස් නම් අපේ කර්මය වැඩි වෙනවා. අපි දෙන දාණය ඉපදීමට හේතුවක් නම් සසර දීර්ඝ වෙනවා. සබ්බ දානං ධම්ම දානං ජිනාති තුනේ බුදුහාමුදුරුවෝ කියන්නේ දන් දෙන්න එපා කියන එක. හැම දානයක්ම ධර්ම දානියේ දිනනවා නම් මෙතන දෙන්න කියලා එකක් කියලා නැහැ. එහෙනම් මේක දිනනවා කියලා කියන්නේ දිනනවාමයි. දිනන එක නවතිනවා කියලා නෑ. එහෙනම් නවතින දානයක් තියනවා ඒක දෙන්න. ධර්ම දානය කියලා කියන්නේ අපි පුරුදු කරන්න ඕනේ යමක්. ඒ පුරුදු කරලා පොදේ අවබෝධ කරගන්න ඕනේ. ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. ඒ ප්‍රත්‍යක්ෂ කරලා නිවීමක් ඇති වෙනවනේ. ඒ නිවීම තව කෙනෙකුටකින් කියනවනේ ඒ දානයක් ඒ දෙන්නේ. ඒක තමයි බුදුහාමුදුර කියන දානය. එහෙනම් දැන් අපි දන් දෙන්න කැමති නෑ. ඇයි? මමනේ නියුනේ මොකටද මිනිසුන්ට කිය කියා විදින්නේ. එහෙම කියන්න ඕනේ නැහැ. වාඩි වෙලා ඉන්නකොට බුදුහාමුදුර කියනවා එයාටත් දන් දෙන්න පුළුවන්. කොහොමද? ඒකත් ලෝකෝත්තර ධර්මයක්. මට පේනවා. පේන නිසා මට ඇති වෙන ධර්මතාවයක් තියෙනවා. මම ඒ ධර්මතාවය අතහරිනවා. ඒක රදෝගනි කියම එක පාලනය කරන්න එපා. පොත්පත් ලියන්න එපා. පොත් කෝටි ගණන් ලියන්න එපා. ආ මේ මේක අපයන්. කුරුල්ල කෑ ගන්නවා. ඒ සබ්දයේ තුලින් මට ධර්මයක් අවබෝධ වුණා. ඒ ධර්මයේ මට පාලනය කරන්න බෑ. රඳවගෙන ඉන්න බෑ. කොහොමද මේක ගබඩක්? ඒක අතාරිනවා. දන් දෙනවා. ඇවිදගෙන යනකොට ගාබ්දියා බලනකොට අදාසක් ඇති වුණා. ඒ අදාස තුලින් ධර්මතාවයක් අවබෝධ වුණා. ඒ ධර්මතාවය කාටවත් කියන්න අවශ්‍යයක් නැහැ. ලියන්න අවශ්‍යයක් නැහැ. ඒක සිතේ තියාගෙන මට මේ මේකක් දැනෙනවා. මේ මේක ඒක නරත්තු කරන්නේ මොකද? ඒක දන් දෙනවා. අත්හරිනවා. මේකත් එක්තරා ධර්ම දානයක්. එහෙනම් අපි මාර්ගය පුරුදු කරනකොට මට ආලෝකයක් වෙනවා, බුද්ධ රූපයක් වෙනවා, බුදුහාමුදුරුවෝ මට අනුකම්පා කරලා ඔළුව ඇතකව දැන් මේවා අල්ලාගෙන අපි නටන්නේ නැද්ද? නටනවා. මේ ඔක මානසික ලෝක. ආනාපාන සතිය කරපු කෙනෙකුට ආලෝකයක් වෙන්නේ කොහොමද? ආනාපානයි පායි වෙන්න. උස්ම රැල්ල මම දැක්කත් කිව්වත් අපි ටිකක් විශ්වාස කරන වෙන්න පුළුවන්. අවුරුදු ගණනාවක් මේක කෙරුවනේ වෙන්න පුළුවන්. ආලෝකේ ලාම්පුව බලන්න කිව්වේ නෑනේ. උස්ම බලන්න කිව්වනම් කොහමද ලාම්පුව පේන්නේ? එළිය පේන්නේ කොහමද? මේ වෙන එකක් නෙමෙයි කරලා ලිප ළඟද කෙරුවේ නෑනේ. එතකොට කොහමද ආලෝකය? මේක ලොකු ප්‍රශ්නයක්. යවගී චෙක් කරලා බලන්න යට වෙන මොනවද ගැටලුවක් තියනවද කියලා. දැන් අපි කියනවා යාට මේ මෛත්‍රිය වඩන්න. එතකොට සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියෝ අලියෙක් එන්න බෑනේ. එයා කියන අලියෙක් ඇවිල්ලා ධනගාල මට වැදලා ගියා. මේක මාර ප්‍රශ්නයක් නේ. දැන් සුවපත් වේවා කියනකොට අලියා මතක් වෙන්න බෑනේ. සුවපත් භාවයේ පාය මතක් වෙන්න, නිරෝගී භාවයේ, නිදුක් භාවයේ පාය මතක් වෙන්න අලියා ආවේ කොහොමද මේ ASCII? ඒ කියන අලියානේ මෙනේ කරලා තියෙන්නේ. එයා ඒ භාවනාව වඩලා නැහැ. එහෙනම් භාවනාව වරද්දගෙන එයා ඒක පිළිගන්නේ නැහැ. එයා වෙන එකක් කියනවා. එතකොට ඒ අලියා දකින්න අනිත් කට්ටිය පොරබදිනවා. මට අලියා පෙනුන්නේ නැහැනේ. ඔන්න කොහොමද තිබුණේ? ඒක අතුවාලය. හරි. මට තේ වලිය තමයි මමත් දැක්කේ. බලන්න දෙන්නම දැකලා. හරියට දැක්කේක මෙයා බලෙන් ඇඳගෙන. තව කෙනෙක් තියෙනවා මේ දල දෙකක් තියෙනවා. මට දල දෙකක් තියෙනවා මේ කාවල. දැන් මේක මහා අලියු දැන් ඉන්නවා සෑහෙන. බලනකොට මේ ප්‍රදේශයවත් එච්චර අලියෝ නැහැ. මේ පොල්ලංගේ ළඟ ඉන්නවා සෑහෙන අලියෝ. එහෙනම් මේ විදිහට ගත්තාම අපි මේ මානසික ස්වභාවවල මානසික රූප ගත්තාම විශාල වශයෙන් අපි විකෘති වෙලා මන්ද මානසික රෝගී බවට පත් වෙලා. එහෙනම් මේ දාහනේ දෙනවයි කියලා කියන්නේ අපි මාර්ගය පුරුදු කරනකොට මොනම දේ දැක්කත් දැක්ක දේ අතරින් ආලෝකේ වැඩක් නැහැ. ආලෝකේ ඉතින් මම මොකටද ඉතින් ලිපවල් පත්තු කරලා තේ යදන්නේ ඒක අතරින්. ලස්සන මේ එළියක් දැක්කා. එළිය මොකටද මට මං අන්ජනන් එළි බලන්න ඒකත් අතරින්. ලස්සන සිංහාසනයක් දැක්ක මට ඉතින් මම සංදේ ඉල්ලනවාද මම රජකම පතන්නේ නැහනේ මම ඡන්දපච්ච ඒ කුට ඕනේ නැහැ ඒක අතරලා දාන්න මේ විදිහට දකින්න දකින්න ධර්මතාවයන් අත්තරින්න පුළුවන් නම් සිතිවිලි ප්‍රමාණය අඩු වෙන්නේ නැද්ද? අඩු වෙනවා. මේ සිතිවිලි ප්‍රමාණය අඩු වෙනකොට දැන් එයා සමාධියට ලං වෙන්නේ නැද්ද? ලං වෙනවා. සමාධිය ප්‍රඥාවට පත් වෙන්නේ නැද්ද? පත් වෙනවා. දසමාර සේනාව පරාජය වෙන්නේ නැද්ද? පරාජය වෙනවා. සංසාරේ නම් එයා සදාටම ඉපදීම නවත්තන්නේ නැද්ද? නවතිනවා. එහෙනම් මේ දාණය තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තින්නේ. අපි මේ අවබෝධ කරගන්නා වූ ධර්මය මම අර්ථ දන්නවා, මේක දන්නවා, මට මේක තේරෙනවා, අර්ථ තේන මේවා අල්ලාගෙන නඩත්තු කරන්න එපා. අත්තරින්න දාණය කියන්නේ දන් දීම අත්තරීමනේ. එහෙනම් මේවා අත්තරින්න. ඒක තමයි මේ ධම්ම දානං කියලා කියන්නේ. ඒ ධර්ම දාණය අපට දෙන්න පුළුවන් නම් අපි තරම් වාසනාවන්ත මේ ලෝකේ නැහැ. අපි ආර්ය පුත්‍රයෝ. තථාගතයන් වහන්සේගේ ලේවලින් ජාතක වෙච්ච දරුවෝ අපේ ඥානවල ඒ ධාතුව තියෙනවා, ඒ ධර්මයේ තියෙනවා, ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා, කවදාරි අපි විතර කරනවා. එන අපි අමුතුම දානයක් දෙනවා ඒ ධර්මයේ දේවදත්තගේ ධර්මයේ. ඒක කවදාවත් නිවන් යන්න බෑ. ඇයි? බුදු ආන්දරට බුද්ධ පූජාව තිබා. බුද්ධ පූජාව දින බට්ටිකයි කෙසල් ගෙඩියයි ඒ ඔක්කොම ගණන් හදවම රුපියල් 45 50 100ක් කියලා කියමු වටිනාකම. මොනවද පාසකම් අද බුද්ධ පූජාව කියලා පටන්නේ? මට ති ස්වීප් එකක් ගත්ත ඉතින් ගේ අදා ගන්න ලක්ෂ 20ක් බලනකොට ලක්ෂ 20ක් ඉල්ලනවා මේ රුපියල් 100 බුදු ආන්දරන්ට දීලා. මේක මාර ගන්න දෙනුවක් නේ. ව්‍යාපාරවල මේම එකක් කියලා නැහැ කොහෙවත්. පොත්පත්වල මේම එකක් නැහැ. දැන් උපරිම මේ ලාභ ලබන්න ක්‍රම තියෙනවා. එන අවම පිරිවැයෙන් උපරිම ලාභ ලබන ක්‍රමයක් නේ ඒගොල්ල කියන්නේ. මේක රුපියල් 100 ලක්ෂ 20ක. මේක දන්නේ නැහැ. මේ මාචාර්යවරු ඒවා ඉගෙනගෙනත් නැහැ. ඒගොල්ල මේක මේ උපාසකම් වල තමයි මේ ක්‍රමය දන්නේ. විභාගයේ දරුවා ලියන්නේම නැහැ. අම විභාගෙම ෆේල්. පයේ සිස්සත්ය මෙයක කොහොමරි පාස් කරන්න එපා කියලා බෝධි පූජා හතක් විතර දින වියදම කොහමද බල 1000ක් විතර. රුපියල් 1000කින් සම්මානයක් තමයි ඇවිල්ලාන්නේ. දැන් ගෞතම බුදුහාමුදුරෝ ඉස්කෝලේ යන නැදෙන්නේ විභාග ලියන්නේ. අයියෝ අරු ලියන්නේ නැන්නේ. කොහොමද ෆේල් වෙනවන්නේ. දැන් අපි මේ පාන් ඉර අරම අඳුකුර ඔක්කොම ගත්තනේ. දැන් පගාව අරන් කොහමද මෙයා පාස් කරන්න එපා ඒක හාමුදුරුවෝගෙන් ලියන්න ඕනේ. නැත්නම් බුදුහාමුදුරුවෝගෙන් විභාග ලියන්න ඕනේ. ඇයි දරුවා පාස් කරන්න එපා? මේ පගාවක් දීලා තියෙන්නේ. එන අපි බෝධි පූජාව තියන්න ඕනේ නිවන් දකීම පිණිස. බුද්ධ පූජාව තියන්න ඕනේ මේ සංසාර දුකෙන් එතර වීම පිණිස. එන අපට අවශ්‍ය පූජාව තියලා නැහැ රටේ නැති ගුණකොඩවල ඔක්කොම මෙතන පටලලා. එන ධම්ම දාන කියලා කියන්නේ පින්වතුනි කර්මය ඉවර කරන්න, සංසාරයෙන් එතර කරන්න, අපි ප්‍රත්‍යක්ෂ කරන අවබෝධ කරන සියලුම ධර්මතාවයන් අත්හරින්න ඕනේ. එහෙම අත්හැරියොත් ශුන්‍යාගාරගත වෙනවා. අපේ මේ කඳට මේ සිත සීමා වෙනවා, රුක්ක මූලගත වෙනවා. අපට විතරයි එතර වෙන්න පුළුවන්. වෙන කිසිම කෙනෙකුට එතර වෙන්න බෑ. එහෙනම් සැබෑ ධම්ම දානය අද ඉඳලා දෙන්න. මේ හැම දෙයක්ම සිතිවිලි වල මේ කායික මානසිකව ඇති වෙන හැම දෙයක්ම අත්හරින්න. මේ හැම එකක්ම ඉවර කරලා ගන්න. කර්මයෙන් ඉවර කරන්න දන් දෙන්න අත්හරින්න. එහෙම කරන්න පුළුවන් නම් අපේ දාන පාරමිතාව සම්පූර්ණ වෙනවා. අත්හරින්න දෙයක් නැති වෙනවා, සිතිවිලි නැති වෙනවා, කර්මය නැති වෙනවා. ඒ කියන්නේ මේක අවසාන භවයේ බවටපත් වෙනවා. එහෙනම් ධම්ම දානං සබ්බ දානං ධම්ම දානං ජිනාති කිතුල බුදුහාමුදුර මොකද්ද කියලා තියෙන රාත්‍රණ ක්‍රමවේදේ කියලා තියෙන්නේ. කුසල කුසල කර්ම ටික ඉවර කරන ක්‍රමවේද මේ කියලා තියෙන්නේ. නිර්වාණ ධර්මයක් මේ කියලා තියෙන්නේ. නමුත් අපි පටලගෙන අපි මේ ඔක්කොම මේ ඉවර කරගෙන. එහෙනම් අද හිඳලා නිවන් දැකීමේ චේතනාවෙන් ධම්ම දානන් දෙන්න. කර්මයේ ඉවර කිරීමේ චේතනාවෙන් ධම්ම දානන් දෙන්න. මේක අවසාන භවයේ කරන අදාසින් ධම්ම දානන් දෙන්න. එහෙනම් මේක කමඨාන වශයෙන් පුරුදු කරන්න. මේ කමඨාන, මේ ධර්ම දේශනාව, මේ කුංචි අනුශාසනාව මේ සංසාරයේ අවසාන භවයේ බවට පත් කරලා සියලුම වැඩ නිමා කරලා සසරෙන් එතර කරන්න ඔබ සියලු දෙනාට මේ තුවාසනාම වේවායි කියලා සාදු.